අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස, ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අපි අද දවසේ පූජනීය ලොකු සායන් වහන්සේ සේනාසනයෙන් බැහැරව සිටින නිසා අද කටයුතු මට පැවරලා තිනවා. ඉතින් අපිට අද මුලින්ම දලා තියෙන්නේ ධර්ම සාකච්ඡාව. ඉතින් එහෙනම් අපි ලිඛිත ප්‍රශ්න වලින් අපේ ධර්ම සාකච්ඡාව පටන් ගමු.
ගෞරවනීය සංඝරත්නයන් අවසරයි. අද දවසේ ප්‍රශ්න කමඨහන් වර්ත 6ක් ලැබිලා තිනවා. අපිට එක වගේ ප්‍රශ්න දෙක බැගින් තියෙනවා. ඒ දෙකම එකතු කරලා අහන්න පුළුවන් තියෙනවා. තියෙන ඔක්කොම හයක් තියෙනවා. සක්මන් භාවනාව. ගෞරවනීය ස්වාමින් වහන්ස, සක්මනේදී මම දකුණ වශයෙන් මෙනෙහි කළෙමි. පාදයේ යටිපතුලේ ස්පර්ශ මත කලාප වශයෙන් අද්දුටිමි. හදය පාදය පොළවේ ස්පර්ශ වන විට එය අරමුණු කරන සිතක් ඇති බව දැනගතිමි. සම්පූර්ණයෙන් සක්මන ගත් කල හුදු ගමන් කරන පුද්ගලයෙක් සහ එම ගමන නිරීක්ෂණය කරන සිතක් ඇති බව වැටහිණි. වරදක් වෙතොත් පෙන්වා දෙන සේක්වා. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව. ආනාපාන සතිය සම්බන්ධයෙන් වෙනම ප්‍රශ්න කොටසක් තියෙනවා.
හොඳයි, අපි නම් මේකට පොඩ්ඩක් උත්තර දෙලා යමු. එතරම් විශේෂ වරදක් නැහැ. අපේ හිත ටික ටික මේ සියුම් වෙන්න අපේ සතිය දියුණු වෙන්න අපිට ටිකක් අර මේ ක්‍රියාව සඳහා යෙදෙන සිතත් අහු වෙන්න පුළුවන්. ඒක ඉතින් අන්තර මුලදී අහු වෙන්නේ නැහැ. මුලදී අපි පුළුවන් තරම් මේ හිත අරමුණට යොදා ගැනීමයි තමයි උත්සාහත් වෙන්නේ. මොකද හිත එහෙම හෙදුවනවා. නමුත් කාලයක් යනකොට මේකේ අපිට හැකියාව ලැබෙන්න නැත්තම් අපේ සතිය දියුණු වෙන්න හිත මේ අරමුණේම ඉන්න පටන් ගන්නවා. ඉන්න පටන් ගත්තට පස්සේ අර මේ ක්‍රියාවලිය සඳහා දැන් අපි පාදයක් එසවීම සඳහා යම් චේතනාවක් මුල් වෙනවා. හිතේ පුංචි චේතනාවක් තියෙනවා. ඒ චේතනාව අහු වෙන්න පුළුවන් කෙනෙකුට. ඒක කිසි වරදක් නැහැ. ඉතින් අපිට පුළුවන් නම් එතකොට මේ චේතනාවක් මුලින් හට ගන්නවා. ඊට පස්සේ මේ පාදය එසවීම සඳහා එතකොට අපි ක්‍රියාත්මක වෙනවා. ඊට ඔන්න අපි ඊළඟ පාදය ඔසවන්න ක්‍රියාත්මක කරනවා. නැත්නම් මේ පාදයේම නැවතත් තබන්න මේ තව පොඩි මේ අනුචේතනාවක් ක්‍රියාත්මක වෙනවා. මේ විදිහට අපිට ඉතින් එකතකින් මේ චේතනාවලියක් හිතින් හඳුනා ගන්න පුළුවන්. මුලදී අපි තුමුන් සක්මනේ මේ කලවරේදී සක්මන පටන් ගන්න කියලා චේතනාවක් එනවා. ඊළඟට වම් පාදය නම් ඔසවන්නේ. එතකොට වම් පාදය ඔසවන්න චේතනාවක් එනවා. ඊළඟට ඒක තබන්න චේතනාවක් එනවා. ඊළඟට ආයි දකුණු පාදයේ ඔසවන්න චේතනාවක් එනවා. සක්මන් පාදයේ තබන්න චේතනාවක් එනවා. මේ දිර අනු කුඩා චේතනා රාශියක් ඇත්තනම මෙතන සිද්ධ වෙනවා. ඉතින් ඒක මුලදී තමන්ට නොතේරුණාට පොඩ අපේ අවධානය මේ කයේ තියෙනවට අමතරව පොඩ්ඩක් හිත ගැනත් අවධානය සමාන්තර වෙන්න ගත්තාම පොඩ්ඩක් ওই தත්ත්වය පැහැදිලි වෙනවා. ඉතින් අපිට පුළුවන් නම් මේ ගැනත් අවධානය තියාගෙන මේ සක්මනේ දෙන්න කිසිම වරදක් නැහැ. අපිට තේරෙන්නේ දැන් චේතනාවක් හටගත්තා, ඒකත් නැති වුණා. ඊට අනුරූපව ඊට පස්සේ ඔන්න පාදයේ යම් එසවීමක් සිද්ධ වුණා. ඒකත් අවසන් වුණා. ඊළඟට ආයෝන චේතනාවක් පහළ වුණා. තබන්න කියලා ඊළඟට තබන ක්‍රියාව ඊළඟට අපි ක්‍රියාත්මක වුණා. ඊළඟට ඔන්න ආයෙ නැවතත් චේතනාවක් පහළ වෙනවා. දකුණු පාදයේ ඔසවන්න කියලා ඔන්න දකුණු පාදයේ ඔසවනවා. ඊළඟට ආයෙ අලුත් චේතනාවක් පහළ වෙනවා. දකුණු පාදයේ තබන්න කියලා ඊළඟට ඒ චේතනාව අවසන්. ඊළඟට ඔන්න ආයිත් අපි දකුණු පාදයේ තබනවා. එතකොට නිකන් අර රූප පැත්තකුයි නාම පැත්තකුයි එක සමබරව නැත්නම් එකක් කර එකක් විදිහට මේක නියම් පෙලක් වශයෙන් පෙල ගැහිලා තමයි යන්නේ. අපි නමුත් ඉතින් අපි සාමාන්‍යයෙන් හිතන් ඉන්නේ මම ඇවිදිනවා කියන සංඥාවනේ අපි ඉන්නේ සාමාන්‍යයෙන්. ඉතින් අර ඒ මම කියන සංඥාව නැත්නම් ඒ පුජ්‍යල සංඥාව බැහැර වෙලා හොඳට මෙතන මේ නාම සංතතියක් රූප සංතතියක් තියෙනවා කියන එක අපිට ටිකක් ඉතින් වැටහෙන්න පටන් ගන්නවා. ඔය හරියට කිට්ටු වෙනකොට දෙකට කරගෙන යන්න කිසිම වැරද්දක් වෙලා නැහැ.
ආනාපාන සතිය. ගෞරවනීය ස්වාමීන් වහන්ස, ආනාපානයේ හුස්ම ඇතුල්වන පිටවන නාසිකාග්‍රය සිත පිහිටවා ඇතුල්වන හා පිටවන හුස්ම නිරීක්ෂණය කළෙමි. හුස්ම ඇතුල්වීම ගොරෝසු ලෙසත් පිටවීම සෞම්‍ය ලෙසත් වැටහිණි. බාහිරයට සිත ගියත් නැවත අරමුණේ සිත පිහිටුවයි. මෙලෙස වැඩි වේලාවක් ආනාපානයේ සිටින විට සිත පිට යන අවස්ථා අඩුවිය. සිතට සැහැල්ලුවක් දැනුනි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව.
ඔව්, දෙකට කරගෙන යන්න. ඉතින් මම හිතනවා මුකුත් මෙතන විශේෂයෙන් මේ සඳහන් කළ යුතු දෙයක් නැහැ. අපිට හොඳට ආනාපානෙත් හිත එකඟ වෙන්න පටන් ගත්තාම ඇත්තටම يعني මුලදී තමයි ටිකක් අමාරු මේ හිත ආනාපානෙට දාගන්න. ඊට පස්සේ ටික ටික අපිට ක්‍රමේ අහුවෙන්න ආනාපානෙම හිත ඉන්න පටන් ගන්නවා. එතකොට ඉතින් ඇත්තටම භවනාව ටික සරල වෙනවා. අපිට ඒ තරම්ම ලොකු වීරයක් වදන්න අවශ්‍ය නැහැ. මොකද අරමුණේම හිත ඉන්න පටන් ගන්නවා. මුලදී ඉතින් අරමුණේ ඉන්න ගතියක් නැහැ. හිත තියෙන්නේ බලන්නෙම හිත බාහිරට යන්නේ. හිත මේ පිට පයින්නමයි හදන්නේ. ඉතින් මේ අවස්ථාවේදී අපි නැවත සෑහෙන වීරයක් දරදරා නැවත ඉතින් අරමුණට ගන්න සිද්ධ වෙනවා. ඒ හැර වෙනත් මුකුත් කැටි උපක්‍රමයක් නැහැ. ඉතින් එකක් තමයි ඉතින් අපිට ඕනනම් මෙනෙහි කිරීමක් පාවිච්චි කරන්න පුළුවන්. ඒ අරමුණේ ඉන්න අවස්ථාවේදී මෙන්න මේක ආස්වාසයක්, මෙන්න මේක ප්‍රාස්වාසයක්. මේක ආස්වාසයක්, මේක ප්‍රාස්වාසයක්. එහෙම නැත්නම් in out කියලා හරි මාක් හරි තමන් කැමති පදයක් පාවිච්චි කළා. හොඳට අර අපි කායිකව තියෙන අත්දැකීම මනසෙන් අර මෙනෙහි කිරීම කරා තහවුරු කරන්න පුළුවන්. එතනින් පොඩ්ඩක් හිත පිට යන එක සෑහෙන්න අඩු වෙනවා මෙනෙහි කිරීම පාවිච්චි කිරීමෙන්. පස්සේ හැබැයි ඕකම බරක් වෙනවා. ඒ කියන්නේ අපි මෙනෙහි කිරීම දිගටම කරගෙන ගියොත් එහෙම හිත ඉන්නහාට යන්නේ නැහැ. හිත ඒ කියන්නේ මෙනෙහි කිරීම නිසාම එක්ක හිත විසිරෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඉන්නහාට සියුම් භාවයකට නොගිහින් ඉන්න පුළුවන්. අපිම බලන්න ඕනේ මේ මෙනෙහි කිරීම කොතෙන්ද නතර කරන්න කියලා. තොර අවශ්‍ය තැනදී මෙනෙහි කිරීම නතර කළා. ඊට පස්සේ ඔන්න අපි හිතටම යන්න දෙන්න ඕනේ. ඒ කියන්නේ අරමුණේම හිත දැන් ඉන්න පටන් අරන් තියෙනවා. ඒ වගේමයි හිත දැන් එහෙම එහෙ යන්නෙත් නැහැ. මෙනෙහි කිරීමක් කරන්නෙත් නැහැ. ඔන්න ඔය මට්ටමට අපිට ගන්න පුළුවන් නම් ඔන්න ටික තව තව හිත සමාධිමත් වෙන්න ගන්නවා. ඉතින් කළා තියෙනවා හොඳයි. දිගට කරගෙන යන්න.
ගෞරවනීය ස්වාමීන් වහන්ස අද දින පරයන්ක තුනේම එක හා සමාන අත්දැකීම් ලැබුවෙමි. වීරාසනයේ හොඳින් වාඩි වී එම ඉරියව්වට මුහුණ දාලා සිහිය පැවතුණි. තව තවත් කය සැහැල්ලු වෙමින් තැම්පත් වන බව සිහියෙන් දැකගත හැකි විය. ඉන්පසු නොදන්නා තැනකට ගොස් ඇති බව වැටහුණේ නැවත පැය භාගයකට පසුව පමණ කය දැනගැනීමෙන් පසුවය. වරහන් ඇතුලේ පැය භාගයක කාලය හිඩසක් වගේ. සිහිය නැති වී යාම නොපෙනුනි. නැවත සිහිය හට ගැනීම දැකගත හැකි විය. පසුව පැමිණි සිතුවිල්ල මට නිින්ද ගියාවත්ද යන්නය. සිතේ ස්වභාවය තැම්පත් උපේක්ෂා සහගතයි. ඊට අමතරව එදිනෙදා කටයුතු සම්බන්ධයෙන්ුත් යම් කියනවා. එදිනෙදා කටයුතු වලදී කතා කිරීමට යමක් සිතේ හටගත්තත් එය අභ්‍යන්තරයෙන්ම විශ්ලේෂණය වී නිෂ්ප්‍රභාවී යයි. අර්ථයක් නොමැති දෙයක් ලෙස වැටහීම අභ්‍යන්තරයේ සිදුවන නිසා යයි හැඟෙයි. සිතුවිලිත් දැනගැනීමත් අතර පරතරයක් දැකගත හැකිය. හුදකලාව සිටින බවක් දැනේ.
මම හිතන ටිකක් භාවනාව වැඩිච්ච තත්ත්වයක් තමයි අත්‍යවම තියෙන්නේ. අපි භාවනාව ටික ටික වැඩෙන්න නැත්තම් අපේ සතිය දියුණු වෙන්න එක අතකින් මේ සිතුවිලි අතර පරතරයක් එන්න පටන් ගන්නවා. එතනට තමයි අත්‍යවම අපිට බොහොම පැහැදිලිව විපස්සනාක් කරන අවස්ථාවක් ලැබෙන්නේ. මොකද අපිට මුලදී සිතුවිලි තොරතෝංචයක් නැතුව කෙලවරක් නැතුව අතෝරක් නැතුව එනකොට ඉතින් හරි අමාරුයි. නමුත් හිතේ සමාධිය වැඩෙන්න අන්න හිත ටික ටික දමණය වෙනවා. හිත එහෙම එහෙ යන ගතිය අඩු වෙනවා. අන්න හිතේ එක්තරා අන්දමක තැම්පත් භාවයක් හටගන්නවා. මේ ඊට පස්සේ ඔන්න සිතේ හිතුවිලි එන්නෙත් පොඩි නිකන් හිඩස් අතර. ඉතින් අපි පුළුවන් තරම් උත්සාහත් වෙන්න ඕනේ ඒලාවට අපි දැන් මේ විදිහටම දැන් හිත දිහා බැලෙනවා නම් ඉබේටම දැන් හිත දිහා බැලෙනවා නම් ඒ පැත්තට කිසිම يعني මේ ප්‍රශ්නයක් නැහැ යොමු වෙන්න පුළුවන්. නමුත් මුලදී අපි එක පාටම හිත දිහා බලන්න ගත්තොත් හිතේ යන විවිධාකාර දේවල් වලට අහු වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා ඔය බුදුරජාන් වහන්සේ ආනාපාන සති සූත්‍රයේදී එහෙම විස්තර කරනවා. නාහම් භික්කවේ මුට්ටස්සතිස්ස අසම්පජානස්ස ආනාපාන සති භාවනාම් වදාමි කියලා. ඒ කියන්නේ අපිට තියෙන නම් මුට්ටස්සතියක් නම්, يعني එහෙම එහෙ වෙන සතියක් නම්, හොඳට තහවුරු නොවෙච්ච සතියක් නම්, හොඳට මේ සම්පජඤ්ඤේ දිනු වෙලා නැත්තම් බුදුරජාන් වහන්සේ කියනවා මේ හිත දිහා බලන්න යන්න එපා කියලා. නමුත් හොඳට හිත දිහා බලන්න දැන් කාලයක් තිස්සේ අපි කායानुපස්සනාවෙන් වේදනානුපස්සනාවෙන් හොඳට කටයුතු කළා. ටික ටික අපේ සතිය දිනු වෙන්න, සමාධිය දිනු වෙන්න අන්න ඉබේටම වගේ හිත දිහා පැලෙනවා. මේක නිකන් ධර්මතාවයක් වශයෙන් සිද්ධ වෙනවා. එතකොට අන්න හිත දිහා බලනකොට Tamanට තේරෙනවා හිතේ සෑහෙන්න දමනයක් වෙලා. හිත දැන් එහෙ මෙහෙ යන ගතිය අඩුයි. හිත දැන් හුදෙකලා ඉන්න නැඹුරුවක් තියෙනවා. හිත දේවල් ඇසුරු කරනවා වෙනුවට තමන්ගේ පාඩුවේ ඉන්න ගතියක් දැන් හිතේම ඇති වෙලා. අන්න ඒක ඒ කියන්නේ තින් අපේ තුල යම් දහමක් වැඩිලා තියෙන්නේ. එතෙන්දී අපිට තේරෙනවා දැන් මේ සිතුවිලි එන්නේත් යම් නිකන් ඒ අතර නිකන් පරතරයක් තියාගෙන වගේ. මුලින් නම් ඒක ළඟ සිතුවිලි රාශියක් එනවා. නමුත් භාවනාව වැඩෙන්න මේ හිතුවිලි අතර යම් පරතරයක් තියෙන බව. දැන් එක පෙළක් නෙමෙයි එක සිතුවිල්ලක් එනවා යනවා. ඉන්නද පුංචි පරතරයක් ආයෙත් උන් තව සිතුවිල්ලක් එනවා යනවා. තව පුංචි පරතරයක් ආයෙත් තව සිතුවිල්ලක් එනවා යනවා. ඔන්න පුංචි පරතරයක්. ඉතින් මෙතනම අපිට එකතකින් මේ හොඳ චිත්තානුපසනාවට යන්න පුළුවන්. ඒ කියන්නේ අපිට එක පැත්තකින් දැන් Tamanට අවශ්‍ය නම් ත්‍රිලක්ෂණයේ පැත්ත තව ටිකක් වර්ධනය කරගන්න. ඉතින් මෙතනම චිත්තානුපසනාව හරහාත් මේ චිත්තපටි සංවේදී කියලා යන්න පුළුවන්. ඉතින්දී අපිට තේරෙනවා ඔන්න සිතුවිල්ලක් එනවා. ඒකත් පුංචි රඟ දැක්වීමක් කරනවා. අපි ඒකට අනුග්‍රහ කරන්නේ නැහැ. අපි ඒකට අහු වෙන්නේ නැහැ. අන්න එයා යනවා. ඊට පස්සේ ඔන්න ආයෙත් හිතේ යම් සංසිඳීමක් තියෙනවා. ආයෙත් ඔන්න සිතුවිල්ලක් එනවා. ඒකට අපි අනුග්‍රහ කරන්නේ නැහැ. ඊට පස්සේ යත් යනවා. ඉතින් ඒක පැත්තකින් මේකේ තියෙන අනිත්‍ය ස්වභාවය ඇති වෙලා නැති වෙලා යන හැටි දැක ගන්න පුළුවන්. එහෙම නැත්නම් අර මේවැය කරන්න හදන මේ පෙළඹවන ස්වභාවය දැක ගන්න පුළුවන්. නැත්නම් මේ සිතුවිල්ලක් එන ඒම තුල ඇතුලේ තියෙන එක්තරාන්දමකින් අපේ තියෙන යම් කෙලෙස් ස්වභාවයක්. තණ්හාවටද මේක ආවේ? නැත්තම් මාන්නයකටද මේක ආවේ? නැත්තම් මේක ධිට්ඨියක් හා මුල් වෙලාද මේක ආවේ කියලා අන්න පොඩ්ඩක් කෙලස් පැත්තෙන් දැක ගන්නත් පුළුවන්. ඉතින් විවිධ පැති වලින් ඉතින් මේක කෙනෙකුට දැක ගන්න පුළුවන්. ඉතින් කෙසේ නමුත් අපිට මේ தත්වය තව තව වර්ධනය වෙන්න සිතේලි අතර පරතරයේ වැඩි වෙන්න හිතේ තියෙන එක්තරාන්දමින් සාමකාමී බව වැඩි වෙනවා. ලොකු චිත්ත ඒකාග්‍රතාවයක්, ලොකු සමනයක්, මානසික සාහනයක් භුක්ති විඳීමේ හැකියාව ලැබෙනවා. ඉතින් ඒකම තමයි එකාතකින් අපිට භාවනාවෙන් ලබන්න පුළුවන් එකාතකින් මේ චිත්ත විවේකයක් දක්වා මේක වර්ධනය කරගන්න පුළුවන්. ටික ටික මේ தත්ත්වය තව දියුණු වෙන්න ඉඩ හරින්න. හොඳට හිත තැම්පත් වෙන්න දෙන්න. ඇතුළත කතාව පුළුවන් තරම් සමනය වෙන්න ඉඩ දෙන්න. ඊට පස්සේ අන්න හිතේ මේ තැම්පත් භාවය අපි පාත් කරනවා. අපි දුන්න විනාඩි 5ක් විතර දැන් මේ තැම්පත්ව තියෙනවා. සිතුවිලි වලින් තොරයි. එනට ඔන්න තායිත් අපි හිතමු සිතුවිල්ලක් ආවා. අපි ඒකත් අහුවුන්නේ නැහැ. අපි තේරුම් ගත්තා ඒකත් ගියා. ඔන්න ආයෙ තව ටිකක් වෙලා ඉන්නවා. මේ කාල පරිච්ඡේදයේ වැඩි වෙන්න හිතේ විවේක ස්වභාවය වැඩි වෙනවා. ඉතින් මේක ඉතින් කෙනෙකුට අනිමිත්ත පැත්තක් වෙන්න පුළුවන්, නැත්නම් අප්පනිහිත වෙන්න පුළුවන්, ශුන්්‍යත වෙන්න පුළුවන්. කොයි පැත්තෙන් ආවත් හිතේ අර තියෙන ඒකාග්‍රතාවය වැඩි වෙනවා, හිතේ තියෙන සමාහිත භාවය වැඩි වෙනවා, තැම්පත් භාවය වැඩි වෙනවා, හිතේ තියෙන විවේකයේ වැඩි වෙනවා, හිතේ පැහැදිලි බව වැඩි වෙනවා. ඉතින් මේවා වෙන්න ඒකාතකින් අර තමන් තුළම තෘප්තිමත් භාවයක් ඇති වෙනවා. අනිත් දේවල් හරහා ඔස්සේ දුවනවා වෙනුවට අන්න තමන් තුලින්ම සතුටක්, තමන් තුලින්ම නිකන් නිරාමස ප්‍රීතියක්, තමන් එක්කම ඉන්න ගතියක්, හිත ඇතුළතම නිකන් තැම්පත් වෙලා ඉන්න ගතියක් ඔන්න පටන් ගන්නවා. ඉතින් මේක තමයි තව තව වර්ධනය වෙන්න. ඇයි මේ හිත එළියට යන්නේ කියන තත්ත්වෙන් අපිට එන්න කෙලෙස් හඳුනා ගන්න පුළුවන්. ටිකක් ඉතින් ගැඹුරු පැත්තකට යන්නේ. ඒ කියන්නේ අපි මුලදී අපේ හිත පිට යාම අපිට කරදරයක් වුණා. නමුත් පස්සේ හොඳට හිත විපස්සනාකින් වැඩිලා තැම්පත්ව තියලා નિરાයාසයෙන් අඩු වීරයකින් හිත තැම්පත්ව තියාගන්න පුළුවන් නම් ඊට පස්සෙත් හිත එහෙම තැම්පත තියෙද්දි අපි හිතමු මොකක් හරි අරමුණකට යනවා. මොකක් හරි අපි හිතමු දෙයක් මතක් වෙලා ඔන්න පරණ අරමුණකට යනවා. අන්නේ යද්දි අපිට බලන්න පුළුවන් ඇයි මේ ගියේ? මෙතන යට තියෙන්නේ තණ්හාවක්ද? යට තියෙන්නේ නැත්නම් මාන්නයක්ද කියලා මේ විදිහට අපිට අර ඇතුලේ සැඟවිලා තියෙන ක්ලේශය ඇතුලේ සැඟවිලා තියෙන සංයෝජනය හඳුනා ගන්න පුළුවන් නම් අන්න අපි එතනින් ටික ටික ඒ සංයෝජන ගැන හඳුනා ගන්න පටන් ගන්නවා. නැත්තම් මේකේ තියෙන ආශ්‍රව ධර්මයන් අනුසේ ධර්මයන් හඳුනා ගන්න පටන් ගන්නවා. සෑහෙන ගැඹුරකට අපිට එහාට යන්න පුළුවන්. ඉතින් මේ ඒ බඳු පටන් ගැනීමක් තමයි දැන් ඔය පෙන්නුම් කරලා තියෙන්නේ. ඉස්සරහට යන්න තියෙන පාරක මුල අඩිතාලමක් තමයි වැටලා තියෙන්නේ. දිගට කරගෙන යන්න පුළුවන් තරම් අර සිතුවිලි අතර තියෙන පරතරයට වැඩි අවධානයක් දෙන්න. සිතුවිල්ලකුත් එනවා යනවා. ඊට පස්සේ පුංචි අතර පරතරයක් තියෙනවා. ඒ පරතරයත් හොඳට දැනුවත් වෙන්න. ඒ පරතරය තුල මුකුත්ම කරන්නේ නැතුව ඒ පරතරය තුල බොහෝම සාමකාමීව ඒ දිහේ නිකන් හුදු බලාගෙන ඉඳීමක් පමණක් කරන්න.
ධර්වං සරණයි. ගෞරවනීය ස්වාමීන් වහන්ස, පරයන්ක භාවනාවේදී සාමාන්‍ය ලෙස ආශ්වාස ප්‍රාශ්වාස දෙස අවධානය යොමු කළ හැකි කාලයට හෝ වාර ගණනට වඩා ආශ්වාස ප්‍රාශ්වාස ගණන් කරමින් වැඩි වාර ගණනක් කළ හැකි බව තේරෙනවා. සාමාන්‍ය ලෙස ආශ්වාස ප්‍රාශ්වාස 10ක් 12ක් කිරීමේදී සිත වෙනත් අරමුණු කෙරෙහි ඇදී ගියද ගණන් කිරීමේ ක්‍රමයේදී වාර 30ක් 40ක් දක්වාද සමහර විට ඊටත් වඩා කළ හැකි බවත් තේරෙනවා. ගණන් කරන ක්‍රමයේදී ගණනය කිරීමත් බාහිර අරමුණොත් කවලම් වී පැමිණ පසුව විවිධ අරමුණු ඔස්සේ සිත දුවනවා. නමුත් නැවතත් පසුතැවීමකින් තොරව ගැටුණු සිතකින් තොරව සිත අරමුණට ගත හැකිය. ගණන් කිරීමේ ක්‍රමය නිවැරදි ක්‍රමයක්ද? ඉදිරියට මා කුමක් කළ යුතුදයි කරුණාවෙන් පෙන්වා දෙනසේක්වා. තෙරුවන් සරණයි.
ඔය ඇත්තටම ගණන් කිරීමේ ක්‍රමය ඔය අටුවාව එහෙම සඳහන් වෙන ක්‍රමයක් නේ, වැරද්දක් නැහැ. එහෙනම් අපි විවිධාකාර ක්‍රම තියෙනවා. ඉතින් අර මං කලින් කිව්වා වගේ මෙනෙහි කිරීමක් පාවිච්චි කරන්න පුළුවන්. නැත්තම් ගණන් කිරීම පාවිච්චි කරන්න පුළුවන්. ගණන් කිරීමේදී හැබැයි සාමාන්‍යයෙන් උපදෙස් දෙන්නේ 10ට විතර වෙනකන් විතරක් ගණන් කළා ආයිත් එකට එන්න කියලා. ඒ කියන්නේ අපි 10, 11, 12, 20, 30, 40 හො යන ගත්තොත් එහෙම අර අපේ අවධානය වෙන පැත්තකට යන්නේ. දැන් මෙතෙන්දී අවශ්‍ය වෙන්නේ අපේ තර්ක ඥානය අවදි කර ගැනීමක්, ගණන් සම්බන්ධ මතකය වැඩි කර ගැනීමක් නෙමෙයිනේ මෙතන අවශ්‍ය වෙන්නේ. මෙතන අවශ්‍ය වෙන්නේ අපේ සංසුම් මනසකින් මේ අරමුණේ හිත දමනය කර ගැනීමක්. අරමුණට හිත තබා ගැනීමක් තමයි මෙතෙන්දී මූලික අභිප්‍රාය වෙන්නේ. ඒ නිසා අපි ගණන් කිරීම වෙන්න පුළුවන් මෙනෙහි වෙනත් මෙනෙහි කිරීමක් වෙන්න පුළුවන් මේවා ඔක්කොම පාවිච්චි කරන්න මේ తాවකාලික උපකරණ වශයෙන් తాවකාලික මේ උපක්‍රම වශයෙන් ඉතින් ඒකේ ප්‍රයෝජනය අරගත්තට පස්සේ අපේ හිත යම් පමණකට වර්ධුනුනා නම් ඊට පස්සේ මේ උපක්‍රමයේ අතහරින්න වෙනවා උපක්‍රමයේ අතහැරියේ නැත්නම් යහා පියවරට යන්න බෑ අපි ගණන් කිරීම කෙසේ වෙතත් අපි තුමු දැන් මෙනෙහි කිරීමක් වුණත් අපි ඔන්න හුස්ම ගන්නකොට හුස්ම ගන්නවා පිට කරනකොට පිට කරනවා කියලා මේ මෙනෙහි කරනවා හුස්ම ගන්නවා හුස්ම හෙලනවා හුස්ම ගන්නවා හුස්ම හෙලනවා කියලා අපි තුමු ඔහොම කරගෙන ගියා කියලා අපි ඔක සාර්ථකත් වුණා. දැන් අපිට දිගටම දැන් මේක කරගෙන යන්න පුළුවන් කියලා දැන් Tamanට තේරෙනවා. එතකොට අපි ඕනනම් මේකෙදි එක පාටම අපිට බය නම් මේ මෙනෙහි කිරීම නතර කරන්න අපිට පුළුවන් මෙනෙහි කිරීම කෙටි කරන්න පුළුවන්. දැන් හුස්ම ගන්නවා කියන වචනේ වෙනුවෙන් නියම් ගන්නවා කියන වචනේ ගන්න පුළුවන්. හුස්ම පිට කරනවා කියන වෙනුවෙන් පිට කරනවා කියන වචනේ ගන්න පුළුවන්. තව කෙටි කරන්න පුළුවන්. එහෙම නැත්නම් in out කියන්න පුළුවන්. 1යි 2යි කියන්න පුළුවන්. අර එතකොට අපිට අර මෙනෙහි කිරීම සඳහා යෙදෙන ව්‍යායාමය අඩු වෙලා අපේ ඒ අවධානයත් හොඳට මේ අරමුණත් එක්ක ඉන්න පුළුවන් ස්වභාවය සඳහා යෙදෙනවා. ඒ කියන්නේ වැඩි ශක්තියක් අපිට හොඳට මේ අරමුණේ හිත එකඟ කර ගැනීම සඳහා භාවිතා වෙනවා. ඉතින් එතකොට අපේ හිත තවත් එකඟ වෙනවා. තවත් හොඳට අරමුණේම ඉන්න පටන් ගන්නවා. ඊට පස්සේ අන්න මෙනෙහි කිරීම සම්පූර්ණයෙන්ම නතර කරලා බලන්න පුළුවන්. දැන් 1යි 2යි කියන්න ඕනෙත් නැහැ. in out කියන්න ඕනෙ නැහැ. මොකක්වත් ඕනේ නැහැ. කොහොමද මට පුළුවන් ද ඊටාම නිශ්ශබ්ද මනසකින් කතා නොකරන මනසකින් තනි ක්‍රම හරිම සාවධාන මනසකින් පුළුවන් ද මේ අරමුණේ හුදු දැනුවත් භාවයක් තුළ ඉන්න. ඒ කියන්නේ අපිට මොකක් හරි දෙයක් දැනගැනීමේදී අපේ හිතේ කතාවක් අවශ්‍යම නැහැ. හිත සම්පූර්ණ නැත්තම් පූර්ණ නිශ්ශබ්දතාවයක පවත්වගෙන අපිට පුළුවන් හිතේ අරමුණ තියාගන්න. ඉතින් එතෙන් තමයි අපි ගන්න හදන්නේ උත්සාහත් වෙන්නේ. අපි තුමු පාදයක් කොසවලා තබද්දී අපිට පුළුවන් හිත පූර්ණ නිශ්ශබ්දතාවයක තියාගෙන මේ කටයුත්ත කරන්න. ආස්වාස ප්‍රස්වාසය දිහා බලද්දී අපිට පුළුවන් මේ ආස්වාසය මුලින්ම පටන් ගන්න ආකාරය වෙනස් වෙන ආකාරය ඊළඟට ආයෙ නැති වෙලා යන ආකාරය මට මේ දෙක අතර තියෙන පුංචි හිඩස ඊළඟට ආයෙත් ප්‍රස්වාසය පටන් ගන්න හැටි වෙනස් වෙන හැටි නැති වෙලා යන හැටි ඊළඟට තියෙන පුංචි හිඩස ඊළඟ ආස්වාසය පටන් ගන්න හැටි මේ සම්පූර්ණ ක්‍රියාවලියම බොහොම සංසුම් මනසකින් ඇතුලේ කතා නොකරන මනසකින් අපිට දැක ගන්න පුළුවන් නම් අන්න ඒ තරමට අපේ භාවනාව සාර්ථකයි. ඉතින් අපිට අර එතෙන්ට එකපාරට එන්න බැරි හින්දා තමයි අපි මේ ඔක්කොම උපක්‍රම පාවිච්චි කරන්නේ. ඒ නිසා ගණන් කිරීම Tamanට තේරෙනවා නම් සාර්ථක උපක්‍රමයක් කියලා. ඒකෙන් යන්න පුළුවන් දුර යන්න, ඒකෙන් ගන්න පුළුවන් ප්‍රයෝජනෙ ගන්න. ඒකට අපි හිතමු 1යි 2යි 3යි ඒ විදිහට අපි කියාගෙන යනවා. සාමාන්‍යයෙන් නම් ඔක විස්තර වෙන්නේ එක ආස්වාස ප්‍රස්වාස යුගලයකට 1යි කියලා කියනවා. ඊළඟ ආස්වාස ප්‍රස්වාස යුගලයට 2යි කියලා කියනවා. ඊළඟ ආස්වාස ප්‍රස්වාස යුගලයට 3යි කියලා කියනවා. ඉතින් අපිට ওই වගේ උපක්‍රමයක් පාවිච්චි ගන්න පුළුවන්. අපි තුමු අපි පහට විතර යනකොට ඔන්න හිත විසිරුණා. ඔන්න ආයෙත් එහෙනම් අපි මුලට එන්න වෙනවා. ආයෙත් ඔන්න 1යි කියලා අරන් මුල ඉඳන් යනවා. ඉතින් අපි හිතමු ඔන්න 10ටම අපි ගියා. සාර්ථකයි. ඊට පස්සේ අපි ඊළඟ එක 11 කියන්නේ නැතුව සාමාන්‍යයෙන් ආයි මුලට එනවා 1යි කියලා. මොකද මේ කියන්නේ අපි ගණන් ගණිතය සඳහා මෙතන අපේ අවධානය වැඩිහින් යමු වුණොත් එහෙම අපේ මේ පැත්ත නෙමේ වර්ධනය වෙන්නේ. මෙතෙන්දී අවශ්‍ය වෙන්නේ මේ ඒකත් එක්ක හරි සංසුම් මනසකින් මේ කටයුත්ත මේ අරමුණේ හිත පැවැත්වීමයි ප්‍රධාන අරමුණ වෙන්නේ ප්‍රධාන අපේ අභිලාෂය වෙන්නේ ඒ නිසා අර ගණන් කිරීම වගේ උපක්‍රම වලදී පොඩ්ඩක් අපි මේ ප්‍රධාන අපේ ඉලක්කයෙන් බැහැරට යamak සිද්ධ වෙනවා නමුත් ඒක මුලදී අපේ ප්‍රයෝජනෙට අරගෙන පස්සේ හිත ටික එකඟ වෙන්න හිතේ තියෙන يعني පිට යන ගතිය අඩු වෙලා දැන් ඔන්න මේ සරල අරමුණ තුල මේ ආස්වාස ප්‍රස්වාස සරල අරමුණ තුල ඉන්න තරම් හිතේ හික්මීමක් ඇති වුණාට පස්සේ අන්න අපි බලන්න ඕනේ කොහොමද මේ ගණන් කිරීම අතල්ලා දාන්නේ. ඒ වුණොත් නිකන් ඔන්නම් අර සරල මෙනෙහි කිරීමක් පාවිච්චි කරන්නේ. 1යි 2යි කියලා විතරක් නැත්නම් in out කියලා විතරක් පාවිච්චි කරන්නේ කොහොමද? ඒකත් සාර්ථකුනාට පස්සේ ඒකත් අතහරින්න. ඒකත් අතහැරලා පූර්ණ නිශ්ශබ්ද මනසකින් අරමුණ හොඳට දැක ගන්න පුළුවන් නම් එතන තමයි හොඳම මට්ටමක් ගන්න තියෙන්නේ.
තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ. මාහට පරයන්ක භාවනාවේදී කිහිප විටක්ම හිස් අවකාශයක් ගැන කිසිවෙක් මමෙක් නැති තැනකට සිතයයි. මේ තැනට පත්වීම ඉතාම සනීපයකි. මා පරයන්කයේදී මේ හිස් තැන ගැනම වරහන් ඇතුළේ ඇතිවන නැතිවන අවධානය තියාගෙන භාවනා කිරීම සුදුසුද? ඊට කිට්ටුම තවත් අනිත් ප්‍රශ්නෙත් තියෙනවා. මා පරයන්ක භාවනාව සිදු කරන කිහිප මොහොතකම වේලාවක් හෝ රූප ශබ්ද නැති හිස් තැනකට විටින් විට යයි. එයින් පසුව ඊටාම ප්‍රබෝධමත් හා සැනසෙල්ලක් දැනේ. ඉදිරියට යාමට උපදෙස් දෙනමින් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි.
ඔව් ඇත්තටම මේ ඕක කියන්නේ විවිධ පැති වලින් එන්න පුළුවන්. ඒ කියන්නේ කෙනෙකුට අපිටම කෙනෙක් නොදන්නා කමට නිකන් සමත මට්ටමක් වුණත් අපි හිස්තැනක් කියලා ඉතින් හඳුන්වන්න ඉඩ තියෙනවා. එහෙනම් අපි හිතමු අරමුණ බොහෝම සියුම් වෙලා ගියා. ආස්වාස ප්‍රස්වාසය අපි බලාගෙන හිටියා. දැන් අරමුණ බොහෝම සියුම් වෙලා ගියා. සියුම් වුණාට පස්සේ දැන් අරමුණක් තේරෙන්නේ නැති ගානයි. ඔතනත් තියෙන හිස් ස්වභාවයක් වගේ තියෙනවා. හැබැයි ඕක නෙමෙයි ඇත්තටම අපි සාමාන්‍යයෙන් විපස්සනාවක් කරහා කතා කරන හිස්තැන කියන්නේ. නැත්තම් සාමාන්‍යයෙන් අපි කතා කරන ශුන්්‍යත ස්වභාවයක් කියන්නේ ඒ මට්ටම නෙමෙයි. අපි සාමාන්‍යයෙන් ඔය අරමුණ බොඳ වෙලා ගිය මට්ටමක් නැත්නම් අරමුණ නොදැනී ගිය මට්ටමක් ආගන්තුක මට්ටමේදී, ඒ කියන්නේ ආදුනික මට්ටමේදී පවා කෙනෙකුට අත්දකින්න පුළුවන්. ඒක හැබැයි අර තරම් මේ ප්‍රඥාවකින් ඔද වැඩිච්ච මට්ටමක් නෙමෙයි. අපි විපස්සනාවක් කරහා යනකොට ඊට වඩා ටිකක් ගැඹුරක් තියෙනවා. අපි හිතමු අපි ආනාපාන සතිය සෑහෙන කාලයක් තිස්සේ වඩනවා. අපි හිතමු මේකේ කායානුපස්සනා මට්ටමක් සෑහෙන්න වඩනවා. ඒකේ අපි හොඳට මුලමැදාග බලනවා, ඊළඟට මේකේ දිග කෙටි ස්වභාවයන් අපි දැක ගන්නවා. මේවක් කරන්න හොඳ හිත තැම්පත් වෙනවා. ඊට පස්සේ අපි හිතමු මේක තැම්පත් වුණාට පස්සේ අපි හිතමු කායික වශයෙන් යම් යම් වේදනාවන් පහළ වෙනවා. වේදනාවන් දිහාත් අපි හොඳට දැක ගන්නවා. ඒවැ ඇතිවීම නැතිවීම ස්වභාවය දැක ගන්නවා. මේකෙත් සෑහෙනුන එහාට යනවා. දැන් ආනාපාන සති සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ මේ පීවර 16කින් විස්තර කරනවා. දැන් මුල කොටසේදී හොඳට කායානුපස්සනා මට්ටමකින් හොඳට මේ හිතේ තැම්පත් භාවයක් ඇති වෙනවා. හිතේ ප්‍රඥාවක් අවදි වෙනවා කායානුපස්සනා මට්ටමින්. කය ඇසුරු කරගෙන ඒ තැම්පත් භාවය තවතා යහට යන්න ඔන්න ඊළඟට අපි තුමු වේදනානුපස්සනාව පැත්තට බුදුහාමුදුරු දානවා. මෙතෙන්දී කියනවා ඔන්න පීතිපටි සංවේදී අස්සසිස්සාමිදි සික්කති කියලා, නැත්නම් සුඛපටි සංවේදී අස්සසිස්සාමිදි සික්කති කියලා. දැන් මේ තැම්පත් වෙච්ච කය නිසා දැන් මේ කයේ සැහැල්ලුවක් ඇති වෙලා කය නිකන් පා වෙනවා වගේ දැනෙනවා, කය නිකන් රැලි රැලි යනවා වගේ දැනෙනවා. නිකන් ප්‍රීති ස්වභාවයක් පහළ වෙනවා. බුදුරජාණන් වහන්සේ කියන මේකත් දකින්න කියලා නිකන් විපස්සනා මුහුණුවරකින්. මෙතනත් තියෙන්නේ මේ ඇතුවීම නැතිවීම ස්වභාවයක්. ඔන්න ප්‍රීතියක් එනවා යනවා. රැල්ලක් එනවා යනවා. ඇඟලොමුත් නොමුදා ගැනීමක් එනවා යනවා. ඉතින් මේකෙත් තියෙන මේ අනිත් ස්වභාවය දැක දැක ඉන්න. දැන් මෙතන මේ සෑහෙන ගැඹුරකට යනවා. ඊළඟට පෙන්නන ඕන චිත්තපටි සංවේදී කිය. ඒ කියන්නේ මේ හිත දිහාත් ඔන්න දැන් බලන්න පටන් ගන්නවා. හිතේ දැන් ඔන්න එන සිතුවිලි එනවා යනවා. දැන් කලින් නම් හිත දිහා බලන තරම් හැකියාවක් තිබුණේ නැහැ. සතියේ සත්මා සමාධියක් තිබුණේ නැහැ. සතියක් තිබුණේ නැහැ. නමුත් දැන් ටික ටික අර කායानुපස්සනාවකින් වේදනානුපස්සනාවකින් සතිය දිනුනාට පස්සේ අන්න අපිට දැන් ඔන්න හිත දිහා බලන්න හැකියාව තියෙනවා. හිතේ විවිධ ස්වභාවයන් පහළ වෙනවා. දැන් අර කලින් විස්තර කරා වගේ දැන් අර සිතුවිලි අතර පුංචි පුංචි හිඩැස් එන්න පටන් ගලා. හිත එක ළඟ සිතුවිලි එනවා වෙනකොට දැන් මේ හිඩැස් එන්න පටන් ගන්නවා. අන්න එතනදී අපිට ටික ටික දැන් හිතත් නිකන් দমনේ කරගත්තා වගේ. හිත නිකන් අල්ලගත්තා වගේ ස්වභාවයක් මතුවෙනවා. හිතෙත් ඔන්න එක සිතුවිල්ලක් එනවා යනවා. එක සිතුවිල්ලක් එනවා යනවා. තව සිතුවිල්ලක් එනවා යනවා. හොඳට අර එන යන ස්වභාවය. මේවා මේ දිගට පවතින දේවල් නෙමෙයි. මේවා ස්ථිර දේවල් නෙමෙයි. මේවා ඝන දේවල් නෙමෙයි. මේවා අතර හිඩැස් තියෙනවා. මේවා අතර අවකාශයක් තියෙනවා කියලා මේවා මේ එක දිගට යන සන්තතියක් නෙමෙයි මේ සන්තති ඝණයත් කැඩලා යනවා. මුලින් අර ඒක ඝණයි කියලා හිතාගත්ත මමයි කියලා හිතාගත්ත පුජ්‍යලයක් කියලා හිතාගත්ත ස්වභාවය කඩලා ගිහිල්ලා. ඔන්න මේකේ මේ තියෙන හුදු ඇතීම් නැතිීම් ස්වභාවයක් කියන ඔන්න ඔකම දැක ඉන්න පුළුවන් නම් අන්න එතෙන්දි බුදුරජාණන් වහන්සේ අන්තිමට දානවා මේ චිත්තානුපසනා මට්ටමේදී විමෝචයන් චිත්තං අස්සසිසාමිත සික්කති කියලා. අන්න එතෙන්දි හිත කියන්නේ මේ සිතුවිලි වලින් පවා නිදහස් වෙන්න පුළුවන්. තොරේ සිතුවිලිනින් පවානි දහස් වෙලා ඒ මට්ටම් පවත් ගන්න පුළුවන් නම් අන්න අපිට හිතා ගන්න පුළුවන් මෙතෙන්දී යම් කිසි වැඩිච්ච මට්ටමක් තියෙනවා. ප්‍රඥාවකින් ඔද ගැන්විච්ච මට්ටමක් තියෙනවා. ඒක පැවැත්වුවට කිසි වරදක් නැහැ. මෙතෙන්දී අපි ටික ඒ தත්ත්වේ පවත් ගන්න ඕනේ. දැන් මේ කතා කරලා තියෙන මේ වගේ මට්ටමක් නම් කිසිම වරදක් නැහැ. ඒක තව දියුණු කරන්න. කියන්නේ බලන්න මේක අපි හිතමු ඉඳගෙන ඉන්න අවස්ථාවේදී අපි ගන්න පුළුවන් නම් අපි දැන් මේක මට දැන් පවත් ගන්න පුළුවන් විනාඩි 15යි. 15යි නම් මට පවත් ගන්න පුළුවන්. දැන් මේක විනාඩි 20ක් දක්වා වර්ධනය කරන්නේ කොහොමද කියලා බලන්න. අපි හොඳට අපිටම හුස්ම දිහාම හෝ ඇතිවීම නැතිවීම ස්වභාවයකින් දැක්කා. එහෙම නැත්නම් වේදනාව දිහාම හෝ ඇතිවීම නැතිවීම ස්වභාවයකින් දැක්කා. මේක يعني හොඳට මේ මුලින් නොතිබී ඊටවට හට අරගෙන ඊට පස්සේ නැති වෙනවා. අපිටම දැන් වේදනාවක් කියන එකක් මුලින් තිබුණේ නැහැ. ඔන්න හටගත්තා ඊට පස්සේ නැති වුණා. ආයෙත් තව එකක් මුලින් තිබුණේ නැහැ හටගත්ත නැති වුණා. මේ විදිහට මේ අනිත්‍ය ලක්ෂණය ප්‍රකට වෙන්න ඒ හරහා තෙද ගැන්විලා තමයි අර අනිමිත්ත ස්වභාවයට යන්නේ. ඉතින් ඒ தත්ත්වයට ගියා නම් ඕක ප්‍රකට මේ ඕක පවත්වන්න උත්සාහ తీදී. මුලදී ටිකක් සමාධියක් එක්ක වීරයකින් තමයි යන්නේ. නමුත් ටික මේක බහුලීකృత වෙන්න අන්න හිත ඔය තුල ඉන්න පටන් ගන්නවා. හිත ටික අපිට දැන් මේකත් නිකන් හුරු තත්ක් තැනක් බවට පත් වෙනවා. දැන් ඊයේතර ලකුසානාංශේ මතක් කළේ දැන් අපිට මුලදී තමයි අරමුණක් අවශ්‍ය වෙන්නේ සතිය පාත්තා. නමුත් සතිය දියුණු වෙන්න අපි තුල සමාධියක් ප්‍රඥාවක් වැඩෙන්න අන්න අපිට කෙනෙකුට තේරෙනවා මේ සතිය කියන එක අරමුණකින් තොරව පවත්වා ගන්න පුළුවන්. දැන් මෙතන තියෙන හුද්ධ දැනුවත් භාවයක් තියෙනවා, සතිමත් භාවයක් තියෙනවා. අවදිමත් භාවයක් තියෙනවා. හැබැයි මේක හොල්ලන අරමුණක් නැහැ. අරමුණකින් තොර බොහොම සාන්ත ස්වභාවයක්. අන්න හිතේ පාත්තන්න පුළුවන්. හැබැයි සම්පූර්ණ අවදීන්, සම්පූර්ණ සතිමත්. ඒ தත්ත්වය තමයි දැන් මේ විස්තර කරලා තියෙන්නේ. ඉතින් කෙනෙකුට පුළුවන් නම් ওই தත්ත්වය ගන්න. ওই தත්ත්වය පවත්වන්න පුළුවන් නම් ඒක වර්ධනය කරන්න. ওই මට්ටම තමයි ටික ටික අපි වර්ධනය කරලා අනිමිත්ත මට්ටමක් කියලා නැත්නම් ශුන්්‍යත මට්ටමක් කියලා යන්න තියෙන්නේ. ඒ මට්ටම තව තව වර්ධනය වෙන්න තමයි හිතේ තව තව අර කියන්නේ හිතේ ගැඹුරකට හිත යනවා වගේ නේ. හිත තැම්පත් වෙන තමයි හිතේ යට තියෙන ගම් මණ්ඩි අහුවෙන්නේ. හිතේ යට තියෙන තැම්පත් වෙලා තියෙන කෙලස් තේරෙන්න පටන් ගන්නෙ. එතකොට තමයි අර කලින් මං විස්තර කරා වගේ හිත බොහොම තැම්පත් භාවයක ඉන්නවා. ඒත් හිත ගිහිල්ලා මොකක් හරි අල්ලනවා. ඒත් හිත ගිහිල්ලා කාව හරි ඔන්න මැනමැන ඉන්නවා. ඒත් හිත ගිහිල්ලා ඔන්න ඊර්ෂ්‍යාවක පැටලෙනවා. ඒත් හිත ගිහිල්ලා ඔන්න අපිටම මේ පරණ වෙච්ච දෙයක් ගැන මතක් කරනවා. ඒත් හිත ගිහිල්ලා ඔන්න මමෙක් හදනවා කියලා අර හිතේ අර යට ගැඹුරේ තියෙන ආශ්‍රව ධර්මයන්, අනුසේ ධර්මයන් ඔක්කොම නිකන් අපිට හෙලි වෙන්න පටන් ගන්නෙ හොඳට ඔන්න ඔය හිත ඔය වගේ තැම්පත් වෙන්න තමයි. ඉතින් ඒ නිසා මේ தත්ත්වය Tamanට ගන්න පුළුවන් නම් බලන්න ඕක පරයන්කේදී විතරයිද තාම පුළුවන්. ඕක පුළුවන් ද අපිට සක්මනේදීත් ගන්න. ඕක පුළුවන් ද මට එදිනදා කටයුතු කරද්දිත් හිත විවේකීව තියාගෙන ඒ කටයුතු කරන්න. ඉතින් ඕක ඇත්තටම හරි ලස්සනට විස්තර කරනවා මේ මජ්ක්‍ධිම නිකායේ මහා ශුන්්‍යත සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ හරිම ලස්සන හරි ප්‍රායෝගික විදිහට මේ ඔය தත්ත්වය ගන්න හැටි විස්තර කරනවා. බුදුරජාණන් වහන්සේ කියන මේ අභ්‍යන්තර අරමුණක් පාවිච්චි කළා කොහොමද හිත අනිමිත්ත ස්වභාවය නැත්නම් ශුන්්‍යත ස්වභාවයට ගන්නේ කියලා ඒ යෝගාවචරය උත්සාහත් වෙනවලු. බුදුරජාණන් වහන්සේ කියනවා ඇතැම් වෙලාවට මේක සාර්ථකයිලු, ඇතැම් වෙලාවට සාර්ථක නෑලු. අසාර්ථකුණහම් බලනවලු මොකද්ද දැන් ආයෙ කරන්න ඕනේ කියලා ආයෙත් ඔන්න අරමුණු සම්මර්ෂණය කරනවා. හොඳට නිකන් ආයෙ ත්‍රිලක්ෂණයක් වඩනවා. ආයෙත් ඔන්න ඒක දිහා උත්සාහත් වෙනවා අභ්‍යන්තර අරමුණක් අරගෙන. ඔන්න එතකොට සාර්ථක වෙනවලු. ඊළඟට බුදුරජාණන් වහන්සේ කියන ඔන්න බාහිර අරමුණක් පාවිච්චි කරනවලු. බාහිර අරමුණක් පාවිච්චි කළා ඔන්න මේ ස්වභාවය ශුන්්‍යත ස්වභාවය ගන්න පුළුවන්ද කියලා බලනවලු. ඇතැම් වෙලාවට සාර්ථක වෙනවලු, ඇතැම් වෙලාවට අසාර්ථක වෙනවලු. අසාර්ථකුණහම් බලනවලු මොකද මේ අසාර්ථක උනේ කියලා අන්න ආයෙත් උත්සාහත් වෙනවලු. ආයෙත් උත්සාහත් වීම හරහා ඔන්න සාර්ථක වෙනවලු. මේක හරි ප්‍රායෝගික විදිහට බුදුරජාණන් වහන්සේ විස්තර කරන ඔය මහා ශුන්්‍යත සූත්‍රයේදී. හින්දා මේවා පොඩ්ඩක් කියවලා බලන්න. එතකොට තමන්ට තේරෙනවා තමන් මේ යන පාර නිවැරදිද නැත්නම් නිකන් මුලාවකද ඉන්නේ නැත්නම් හිත නිදාගෙනද ඉන්නේ නැත්නම් පූර්ණ අවදිමත් භාවයකද ඉන්නේ. පූර්ණ අවදිමත් භාවයක නම් හොඳට අරමුණකිනුත් තොර නම් සතිමත් භාවය හොඳට තේනවා නම් ඒ කියන්නේ බය නැතුව ඉස්සරහට යන්න පුළුවන්.
ගරු ස්වාමින් වහන්ස ආනාපාන සතිය තුල සතිය පිහිටුවීමේදී සිත වෙනතකට යන බව මෙතෙක් කල වැටහුණ එකම කරුණයි. එහෙත් ආනාපානය හැසිරෙන වපසරිය ගැන දැනගන්නා විට තේරුම් යන්නේ සිත වෙනතකට යාමට වඩා ආනාපානය හැසිරෙන මුහුණුවර වෙනස් වී ඇති බවයි. මෙය වැටහි ගියේ ඊයේ ධර්මදේශනාවේදී ආනාපානයේ 11 ආකාරයක් ගැන සඳහන් කිරීමෙන් පසුවයි. එම නිසා දැන් ආනාපාන සතිය තුල සිහිය පිහිටුවීමට රුචිකත්වයක් ඇති වී ඇත. එබැවින් ආනාපානයේ 11 ආකාරය ගැන තවදුරටත් විග්‍රහ කර දෙන මෙන් ඊටා ගෞරවයෙන් ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි.
ඔව් ඇත්තටම මේ ආනාපානයේ විතරක්ම නෙමෙයි ඇත්තටම රූප ධර්ම සම්බන්ධයෙන් 11 ආකාරයක් වේදනා සංඥා සංඛාර ඔක්කොම සම්බන්ධයෙන් 11 ආකාරයක් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. ඒ කියන්නේ අතීත අනාගත වර්තමාන වශයෙන් තුනක් පෙන්නනවා. හීන ප්‍රනීත වශයෙන් දෙකක් පෙන්නනවා. ඊළඟට දුරේ සන්තිකේ වශයෙන් ළඟ දුර වශයෙන් පෙන්නනවා. අතීත අනාගත පච්චුප්පන්නං අජ්ජත්තංවා බහිද්ධාවා අජ්ජත්ත බහිද්ධා වශයෙන් පෙන්නනවා. අජ්ජත්තංවා බහිද්ධාවා ඕලාරිකංවා සුකුමංවා ඕලාරික වශයෙන් නැත්නම් රළු වශයෙන් සූක්ෂම වශයෙන් කියලා දෙකක් පෙන්නනවා. ඕලාරිකංවා සුකුමංවා හීනංවා පනීතංවා නිකන් ඒ තරම් ප්‍රිය උපදවන් නැති ස්වභාවයක් වශයෙන් එහෙම නැත්නම් ප්‍රිය උපදවන ප්‍රනීත ස්වභාවයක් වශයෙන් හීනංවා පනීතංවා යන් දුරේ සන්තිකේවා නැත්නම් දුර තියෙන විදිහට නැත්නම් ළඟ තියෙන විදිහට කියලා දෙකක් පෙන්වනවා යන් දුරේ සන්තිකේවා. ඔය විදිහට තමයි 11 ආකාරයක් පෙන්වන්නේ. මේක මේ ධර්මයේ විවිධ තැන්වල සඳහන් වෙන දෙයක්. ඉතින් මෙන්න මේ 11 ආකාරය අපිට ආනාපානයේදී උනත් දැනෙන්න පුළුවන්. ඒ කියන්නේ අපි හිතමු ඇතැම් වෙලාවට අපි නාසිකාග්‍රහිත තියාගෙන ඉන්නවා. හැබැයි ඒ වෙලාවේ නිකන් අපිට දැනෙන්නේ නිකන් ආස්වාස ප්‍රසවාස මහා ඈත ඉඳන් සිද්ධ වෙනවා වගේ තමයි අපිට නිකන් වැටහෙන්නේ. එතකොට අන්න දුරේ කියන ස්වභාවයක් අපිට තියෙනවා. ඒ කියන්නේ දැන් ආනාපානෙම අපි බලාගෙන හිටියේ වෙන දෙයක් ගැන හිත ගියෙත් නැහැ. හැබැයි නිකන් අපිට හැඟීමක් එනවා මේක දැන් ඈතට ගිහිල්ලා වගේ. ඒත් තවත් වෙලාවට නිකන් මේක ලං වෙලා වගේ හොඳට නිකන් සමීපව වගේ දැනෙනවා. එතන දුරේ සන්තිකේ ස්වභාවය මේ දෙක අතර වෙනස් වෙන්න පුළුවන්. ඊළඟට අපි හිතමු ඇතැම් වෙලාවට හරිම ගොරෝසුවට වැටෙනවා ආනාපානෙ. එතකොට ඊටාම සූක්ෂමව වැටෙනවා. එතකොට අර ඕලාරික සුකුම මට්ටම වටහා ගන්න පුළුවන්. ඊළාට අපි හිතමු ඉතාලම සවත්වාස ඉතාලම ප්‍රණීතව බොහොම නිකන් හුස්ම ගැනීම හැම හුස්මක් ගානෙම නිකන් සතුටක් දනවනවා වගේ හැම හුස්මක් ගානෙම නිකන් හරි සෞම්‍ය බවක් තියෙනවා හරිම නිකන් මේ සතුටක් දනවනවා ප්‍රීති ස්වභාවයක් ඇති වෙනවා ඇතැම් වෙලාවට ගන්න දෙයක් නැහැ ආස්වාසේ හරිම රළුයි කිසිම මේ ඒකෙන් සතුටක් දනවන්නේ නැති ස්වභාවය. ඒකට අර හීන ප්‍රණීත කියන ස්වභාවය ඔතනින් හඳුන ගන්න පුළුවන්. ඊළඟට අජ්ජත් බහිද්දා කියලා එතෙන්දිත් ඉතින් ඇත්තම මේ තේරුම් ගන්න තියෙන්නේ අපි හිතමු අජ්ජත් බහිද්දා කියන එක නම් ඇත්තම විවිධ විදිහට අර්ථ දක්වන්න පුළුවන්. සාමාන්‍යයෙන් වෙන්නේ කියන්නේ අපි ආස්වාසයක් හොඳට බලනකොට ප්‍රස්වාසය අපි බහිද්දා වෙලා. මේ බලන ආස්වාසය අපිට අජ්ජත් වෙලා. අපි ඊළඟට ප්‍රස්වාසය බලනකොට ප්‍රස්වාසය අජ්ජත් වෙලා ආශ්වාසය බහිද්දා වෙලා. ඉතින් ඔය වගේ අපිට අර බලන අරමුණ කියන කොටස අජ්ජත් බවටපත් වෙනවා. ඒකෙන් පරිබාහිර දේවල් ටික බහිද්දා බවටපත් වෙනවා. ඉතින් ඕක තව තව සූක්ෂම වෙනවා. අපි හිතමු ආශ්වාසය අපි මුලැමැදාග බලනවා. ආශ්වාසය මුලැමැදාග බලනකොට ආශ්වාසයේ මුල අපි බලනකොට අර තාම නොපැමිණි මැද අග කියන කොටස් ඉතින් ඔක්කොම බහිද්දා. ඊළඟට ප්‍රශ්වාසයත් ඔක්කොම බහිද්දා. අර ආශ්වාසයේ මුල කොටස විතරක් අජ්ජත් බවටපත් වෙනවා. අපි අද ආස්වාසේ මැද බලනකොටන්නේ මැද කොටස විතරක් අජ්ජත් බවටපත් වෙනවා. ඉතින් ඔය වගේ අර අජ්ජත් බහිද්දා කියන ભેදේ ඉතින් හඳුනා ගන්න පුළුවන්. ඉතින් මේ හැබැයි මේ ඔක්කොම ටික සමනය වීමක් තමයි වෙන්නේ. අපි කියන්නේ මේවා හඳුනා ගැනීම වැදගත්. මේවා හඳුනා ගැනීම හරහා අපේ අර ධම්මවිචේ පැත්ත දියුණු වෙනවා නැත්නම් සම්පජඤ්ඤේ පැත්ත දියුණු වෙනවා. හැබැයි ටික මේක ගැඹුරට යන්න මේවා ඔක්කොම නිකන් සමහන් වෙලා මේවා ඔක්කොම තියෙන මේ ભેද සමනයටපත් වෙලා හිත නිකන් පිබිදීමක් හිත අර ගෙඩිය පිටින් දැක ගැනීමක් දක්වා යන්න ඉඩ තියෙනවා. ඊළඟට අතීත අනාගත පච්චුප්පන්න කියන එක වුණත් ඉතින් අපිට නිකන් තේරෙනවා නිකන් අපි සමහරවිට අරමුණට හිත දානවා. ඒ දැම්මට දැන් අරමුණ ගිහිල්ලා අවසానයි. අපි නිකන් පමා වෙලා. නැත්තම් අපි අරමුණට හිත දානවා තාම අරමුණ ඇවිල්ලා නැහැ. නැත්තම් ඔන්න අපි ගානට අරමුණත් එක්ක හරියටම සමපාත වෙන විදිහට හිත දානවා. ඉතින් අන්න එතෙන්දී තමයි අතට අපිට කාල බෙහෙදේ ගැන පොඩි වැටහීමක් එන්නේ. ඒ කියන්නේ අපි අරමුණ දිහා දැන් අපි දැන් සාමාන්‍යයෙන් භවනා කරනවා කියලා කිව්වට හරියට මේ අරමුණට හිත අවුලෝ ගන්නවා කියන එක අතකින් හරි මේ පුහුණුවක් කරාම විය යුතුයි. නැත්නම් අපිට තේරෙන්නේ නැහැ මේක මේ අපි නිකන් උස්ම දිහා බලනවා කියලා කිව්වට කොහොමද හරියටම මේකත් එක්ක සමපාතව තියාගන්නේ. අපි නිකන් හිතමු දැන් S2 පියාගෙන අපි මේ ඇඟිලි පහ මේ ඇඟිලි පහෙන් අල්ලන්න හදනවා නම් අපි S2 පියාගත්තට පස්සේ සමහරට එහෙ යනවා මෙහෙ යනවා මේ දෙක අතර මේ සමපාත වීමක් අහඹු ලෙස තමයි සිද්ධ වෙන්නේ. ඉතින් ඒ වගේ තමයි අපිටත් මුලදී හොඳට මේ අතර ඉලක්කය පිහිටන්නේ නැහැ. එක්කෝ අපි ඉස්සර වෙනවා. එක්කෝ අපි නම් පස්ස මේ පහු වෙලා එනවා. අනේ අන්න ඒ වගේ ස්වභාවයක් අපේ මේ කරන භාවනාවේදී තියෙනවා. ඒ නිසා අපිත් මේ අරමුණත් එක්ක හොඳට සමපාත වීම කාලයක් යනකොට තමයි හරියටම හරියන්නේ. හොඳට ඉලක්කේ හරියන්නේ කාලයක් යනකොට. එතකොට ඔන්න ටක් ගාලා අරමුණ මතුවෙනවත් එකම අපි එතන අරමුණ හොඳට නිරීක්ෂණය කරන්න පුළුවන්. ඒකත් එක්ක 100%ක් සමපාත වෙලා. ඉතින් අර එතෙන්දී තමයි අපිට මේ කාලය අතර බෙහෙදයක් තේරෙන්න පටන් ගන්න.
ඒ අපි ඉස්සලා ආපු ප්‍රශ්නයටම සම්බන්ධ තවත් ප්‍රශ්නයක්. ගෞරවනීය ස්වාමින් වහන්ස, රූපයේ 11 ආකාරය අනුව රූප කර්මස්ථානය වරහන් ඇතුලේ ආනාපානය සැසඳීමේදී අතීත රූප සහ අනාගත රූප යන රූපයන්ට ආනාපානය ගැළපෙන්නේ කෙබඳු ආකාරයකට ආනාපානය වැටහෙන විටද? තෙරුවන් සරණයි, දීර්ඝායස සරසේවා.
ඒක ඉතින් දැන් මම විස්තර කරා එක ක්‍රමයකට. තවත් පැත්තකින් කියන්න පුළුවන් දැන් අපි තුමු දීර්ඝ වශයෙන් කෙටි වශයෙන් හඳුනා ගන්නකොට එක අතකින් අපි පොඩි සංසන්දනයකට යමු වෙනවා. දැන් අපි තුමු හිත අපි තුමු දැන් ආස්වාසයක් අපි දීගං වාස සන්තෝ දීගං අස සාමීති පජානාති කියලා ඔන්න බුදුරජාණන් වහන්සේ කියනවා. එතෙන්දී අපි මේ මොකද්ද මේ දීර්ඝයි කියලා කියන්නේ කලින් ඔන්න මට පොඩි මතකයක් තියෙනවා කලින් මං අත්දකපු ආස්වාසයක් තියෙනවා. ඒකට සාපේක්ෂව දැන් ඔන්න මේ අත්දකින ආස්වාසය දැන් සෑහෙන කාලයක් ගත වෙන බවක් තේරෙනවා මට. මොකද මට මතකයක් තියෙනවා අන්න අතීත ඊට කලින් සිද්ධ වෙච්ච මේ ආස්වාසය ගැන. එතකොට අන්න අපිට මේ දීඝංවා කියන தත්ත්වය හඳුනා ගන්න පුළුවන් අර කලින් එකට සාපේක්ෂව. අර රස්සං කියන එකේදීත් ඉතින් එතෙන්දි ගන්න වෙන්නේ දැන් ඔන්න කලින් එකේ මම අත්දැක්ක එකක් තිබුණා. හැබැයි දැන් ඒකට සාපේක්ෂව දැන් මේ මම බලපු එක ඉක්මනටම අවසන් වුණා. එතකොට මේක නන කෙටි. එතකොට එකwidehatකින් මේ කාල අතර මේ පොඩි සැසඳීමක් මුලදී සිද්ධ වෙනවා. ඉතින් ඒක මම හිතනවා මේ ඒ වගේ අනුසාරයෙන් අපිට හඳුනා ගන්න පුළුවන් මෙතන يعني කාල භේදයක් තියෙනවා කියලා අපිට හඳුනා ගන්න පුළුවන්. තවත් එකක් තමයි අර මම විස්තර කරපු අනිත් ක්‍රමය. ඒ කියන්නේ අපි පෙරපසු වුණොත් අරමුණ හඳුනා ගැනීමේදී අපි හරියටම මේකට එළඹුණේ නැත්තම් හරි එමෙන්නත් අපි පහුවෙලා ගියොත් හරි ඉතින් මෙතෙන්දී අපි අර මේ අරමුණ සීට 100ක් සමපාත වීමක් වෙන්නේ නැත. අරමුණේ සම්පූර්ණ පරිපූර්ණ ක්‍රියාවලියම දැක ගන්න හම්බෙන්නේ නැහැ. අපි සාමාන්‍යයෙන් අපිට ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලියක මුලින් හම්බ වෙන්නේ නිකන් මැද කොටසක් පමණයි. මොකද අපිට තාම අපේ හිතේ සූක්ෂම භාවයේ මදි අර මුල තියෙන සූක්ෂම කොටස් ටික හඳුන ගන්න. ඉතින් අපි ඕක නැවත නැවත උත්සාහත් වෙලා තමයි කොහොමද මේ ඊටාම සියුම්ම පටන් ගන්න මුල කොටස හඳුනගන්නේ. ඊට පස්සෙ ඔන්න මැද කොටස අපිට කොහොමත් වැටහෙනවා. ඊට පස්සෙ ඔන්න සූක්ෂම අවසන් වෙන අග කොටස හඳුනගන්නේ. එතකොට තමයි ඔන්න අපිට මේ ආශ්වාසයේ සම්පූර්ණ චක්‍රයම අහුවෙන්නේ. මුල මැද අග කියන සම්පූර්ණ චක්‍රයම එතකොට අපිට අහුවෙනවා. ඉතින් මේ දේ එකාර්ථකින් අපිට හරි අමාරුයි කරගන්න මේ අපි හිතමු දැන් අපි ආශ්වාසයේ මුල කොටස බලන්න යනකොට ආශ්වාසයේ මුල කොටස පහුවෙලා නම් අපි ගියේ පහු අපි අපේ හිත එතනට යොදනකොටත් ආස්වාසේ මුල කොටස ගිහිල්ලා ඉවර නම් කියන අපිට අහුවෙන්නේ නැහැ. මුල කොටස අහුවෙන්නේ නැහැ. නමුත් අපි හොඳට මේ ආස්වාසේ දිහා බලද්දි හොඳට අපි ඉලක්ක කළා අපි බොහොම එතන ගාන්ට හැප්පිට හැත්තියාගෙන ඉන්නවා නම් මේක ඉතාම සූක්ෂම පටන් ගැනීම තේරෙනවා. ඒක අපි දැන් ඔය අනිත්‍ය ලක්ෂණය කියන එක එහෙම විශේෂයෙන්ම හඳුනගනෙන්දි විශේෂයෙන්ම වැදගත් වෙන්නේ අර මුලින් නොතිබී හටගන්න. ඉතින් නොතිබී හටගන්නවා කියන එකේදී නොතිබෙන ස්වභාවය අපි තේරුම් ගන්න ඕනේ. මෙතින් තිබුණ නැහැ. මතන තියුනේ ඔන්න හිස් ස්වභාවය. නිකන් ගැප් එකක් තිබුණේ. ඒ ගැප් එකක් නොතිබිච්ච ස්වභාවයක ඉඳලා ඔන්න දැන් ආස්වාසේ පටන් ගන්නවා. ඊට පස්සේ ඔන්න මේ ආස්වාසේ අවසන් වෙනවා. ආයෙත් ඔන්න මුකුත් නැහැ. දැන් තියෙන පොඩි හිස් ස්වභාවයක්. ඊට පස්සේ ඔන්න ප්‍රාස්වාසේ පටන් ගන්නවා. ඔන්න ඔය සම්පූර්ණ චක්‍රය අපිට අහු වෙනවා නම් ඒ කියන්නේ අපි ගාන්ට වැඩේ අල්ලගෙන තියෙනවා.
අවසරයි ස්වාමින් වහන්ස. දුක්ඛ දුක්ඛ සංඛාර දුක්ඛ විපරිණාම දුක්ඛ යන පද තේරුම් ගත යුත්තේ කෙසේද? තෙරුවන් සරණයි.
ඔව් ඇත්තටම ඕක මේ අද ලොකු සානස්සේ මට කිව්වා මේ ධර්මදේශනාදී විස්තර කරන්න කියලා. ඉතින් අපි ඒක ධර්මදේශනාවේ කතා කරමු.
හොඳයි. එහෙනම් ප්‍රශ්නේ පොණයි ස්වාමීන් වහන්සේ.
හොඳයි. එහෙනම් අපිට ලැබිලා තියෙන ලිඛිත ප්‍රශ්න එපමණයි. මේ කාට හරි වාචිකව ප්‍රශ්නයක් යොමු කරන්න තියෙනවා අවස්ථාව තියෙනවා. එහෙම නැත්නම් අපි ධර්ම සාකච්ඡාව අවසන් කරමු.
ගෞරවනීය මහා සංඝරත්නයේ අවසරයි ප්‍රශ්නයක් අහන්න.
හොඳයි.
අර මේ ත්‍රිපිටකයේ සඳහන් වෙනති භාවනා ක්‍රමයක් ගැන මහා සයඩෝ කියන හාමුදුරුවන්ගේ අර මේ භාවනා ක්‍රමේ බඩ හැකිලෙනකොට ඒක ගැන ප්‍රශ්නයක් තියෙනවා. අර ත්‍රිපිටකේ නැති ක්‍රමයක් නැති කොහොමද ඒ හාමුදුර හොයාගත්තේ කියන එක නැත්නම් බුදුහාමුදුරන්ට අමතක වෙලාද නැත්නම්
නෑ අතරම මහා සී ක්‍රමයේ හඳුන්ලා දුන්නාට පස්සේ ඒ වගේ ප්‍රශ්න මේ ලංකාවේම මතුවලා තිනවා. ලංකාවෙන්ම උන්වහන්සේට නිකන් අර දැඩි වාග් ප්‍රහාරයක් කළා දිනවා මේ පිම්බීමක් ඇකිලිමක් ගැන ඇයි කතා කරන්නේ එහෙම කියලා. ඊට පස්සේ උන්වහන්සේ හර ලස්සන්ට ඒකට උත්තර දීලා තිනවා. ඇත්තටම දැන් බුදුරජාන් වහන්සේ මුලින්ම ඉරියාපත භාවනාව පෙන්වනවානේ සතිපට්ඨානෙ. ඉරියාපත හතරක් පෙන්වනවා. ඔන්න හිටගෙන ඉඳීමේ ඉරියව්ව, ඉඳගෙන ඉඳීමේ ඉරියව්ව, ඊළඟට සායනීය කිරීමේ ඉරියව්ව, හිටගෙන ඉඳීමේ ඉරියව්ව කියලා මේ ඉරියව් හතරක් පෙන්වනවා. අර ඊනට අන්තිමට කියන යතහ යතවා කායෝ පනිහිතෝ හෝති තතහතතානම් පජානාති. ඒක පැත්තෙන් අපිට එතකොට විස්තර කරන්න පුළුවන් මේ ඉරියව් අතර තියෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ ප්‍රධාන ඉරියව් හතරක් පෙන්නලා ඊට පස්සේ අනු ඉරියව් වලදිත් සතිය පවත්වන්න පුළුවන්. තවත් පැත්තකින් සම්පජඤ්ඤ පබ්බේ ගැත්තොත් මේ සතිපට්ඨාන සූත්‍රයේ සම්පජඤ්ඤ පබ්බේදී බුදුරජාණන් වහන්සේ සෑහෙන විස්තරයක් කරන ඕන ඉස්සරහ බලනකොට සතිමත් වෙන්න, පැත්ත බලනකොට සතිමත් වෙන්න, සිවුරු පෙරවනකොට සතිමත් වෙන්න, කනකොට සතිමත් වෙන්න, බොනකොට සතිමත් වෙන්න, වැසිකිලි කැසිලි කරනකොට සතිමත් වෙන්න. මේ විදිහට අපිට එදිනදා ජීවිතයේදී සෑම ක්‍රියාවලියක්ම පුළුවන් තරම් බුදුහාඳුර එතෙන්ට දාලා තිනවා. අන්න මේ හැම එකකින්ම සතිමත් වෙන්න කියලා. දැන් පිම්බීම හැකිලිම කියන ක්‍රියාවලිය දැන් අපි තමු දැන් බුදුහාඳුර කියන ඕන අත හකුලනකොට සතිමත් වෙන්න, අත දිග හරිනකොට සතිමත් වෙන්න. අත දිග හරිනවා, අත හකුලනවා. උදරය පිම්බෙනවා, උදරය හැකිලෙනවා. අතන මේ දෙක අතර සමානත්වයක් ගන්න පුළුවන් නේද අපිට? අත දිග හරිනවකට අපි හොඳට සතිමත් වෙනවා. ඉතින් අපි අත දිග හරිනවා කියන්නේ මේ බුදුහන් වහන්සේ ඒ වචනේ තියෙනවා එතන. දැන් බලන්න සම්පජඤ්ඤ පබ්බේ බලන්න අත දිග හරිනවා කියන එකේදී ඔන්න හොඳට සතිමත් වෙනවා. ඒත් අපි හිතමු මේ මුලින් අත නැමිලා තියුණා ටික දැන් මේ සම්පූර්ණයෙන්ම අපි බොහොම නිශ්ශබ්ද මනසින් මේ අත දිග හරීම බලාගෙන ඉන්නවා. ඔන්න අත හකුලනවා. මේක සම්පූර්ණයෙන් බලාගෙන ඉන්නවා. ඉතින් මෙතෙන්දී අපිට චේතනාපූර්වකයි අපි මේ දේ සිද්ධ වෙන්නේ. අපි චේතනාවක් කරහා ඔන්න අපි අත දිග හරිනවා. ඊළඟට ඔන්න චේතනාවක් මුල් වෙලා අපි ඔන්න අත හකුලනවා. හොත් මීට වඩා තව සරල කරලා ගන්න පුළුවන් ආනාපාන සතියේදී. ආනාපාන සතියේදී චේතනාවක් නැතුවම ඉබේටම කය විසින්ම හුස්ම ගන්නවා. කය විසින්ම හුස්ම ගන්නවා. එතකොට අපි ආස්වාස ක්‍රියාවලිය ගැන සම්පූර්ණයෙන් දැනුවත් වෙනවා. ප්‍රස්වාස ක්‍රියාවලිය ගැනම සම්පූර්ණයෙන් දැනුවත් වෙනවා. ඊට සමානවම ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලියට සමානවම පිම්බීම හැකිලිමත් සිද්ධ වෙනවා. ඒ කියන්නේ අපි ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය අපිට දැනෙන්නේ නාසිකාග්‍රේ. නමුත් ඒ නාසිකාග්‍රේ හිත පවත්වන වෙනුවට උදරයේ කියන තැනට මෙතෙන්ට හිත තියාගත්තොත් එතෙන්දි වෙන්නේ ආස්වාස ක්‍රියාවලිය නිසා මොන්න උදරයේ පිම්බීමක් සිද්ධ වෙනවා. පුංචි චලනයක් සිද්ධ වෙනවා. ඊළඟට හුස්ම පිටකිරීම හරහා ප්‍රස්වාස ක්‍රියාවලිය හරහා ආපස්සට චලනයක් සිද්ධ වෙනවා. ඉතින් මේ يعني මෙතෙන්ට හිත ගත්තනම් එතකොට මේ පිම්බීම හැකිලිම තමයි ප්‍රකට වෙන්නේ. ඉතින් එක පැත්තෙන් අපිට මේක අර සම්පජඤ්ඤයත් එක්ක අතහ කුලෝනවා දිග හරිනවා කියන එක එක සසඳන්න පුළුවන්. අනිත් පැත්තෙන් චේතනාපූර්වක වීමකින් තොරව ආනාපාන සතිය සිද්ධ වෙනවා වගේම මෙන්න පිම්බීම හැකිලිම ක්‍රියාවලියත් සිද්ධ වෙනවා කියලා තේරුම් ගන්න පුළුවන්. ඉතින් මේ ඔක්කොම මේ හිත හොඳට සතිමත් කරගැනීම සඳහා පාවිච්චි කරපු උපක්‍රමයක් පමණයි. මේ ගත්ත ආයුධය විතරයි. දැන් අපි අපිට ආයුධයේ ප්‍රයෝජනය ගත්තට පස්සේ අපිට දැන් උත්ින්දි ආයුධය නෙමෙයිනේ ප්‍රශ්නේ තියෙන්නේ. අපි ආයුධය පාවිච්චි කරලා මොකද්ද කළේ? ආනාපාන සතිය අපි දිනුනු කිරීම හරහා හිතේ සතිය දිනුනවා, ප්‍රඥාව දිනුනවා, සමාධියක් දිනුනවා. එහෙනම් අපි හිතමු පිම්බීම හැකිලිම භාවනාව කරන්න ගියත් ඒත් ඔය දෙමයි සිද්ධ වෙන්නේ. අපි අරමුණු කරන ස්ථානයේ වෙනසක් තියෙනවා. නමුත් හිතේ දිනුනු වෙන්නේ එකම ධර්මතාවය. මේ අරමුණු කරන ස්ථානයේ යම් යම් චලනයන් සිද්ධ වෙනවා, වෙනස්කම් සිද්ධ වෙනවා. ඒක අරමුණු කිරීම හරහා ඔන්න හිතේ සතිමත් භාවයක් වැඩෙනවා. හිතේ සමාධියක් වැඩෙනවා. හිතේ ප්‍රඥාවක් වැඩෙනවා. පස්සේ ඉතින් මේ ඔකක්වත් වැඩක් නැහැ. ආනාපාන සතිය වැඩකුත් නැහැ. පිම්බීම හැකිලිම වැඩකුත් නැහැ. අපි මේ ඌමනා කරන දේ ඒ හරහා සිද්ධ වුණාට පස්සේ. ඒ නිසා අපිට අවශ්‍ය වෙන්නේ කියන්නේ අපිට විවිධාකාර උපක්‍රම බුදුහාඳුරු පෙන්න තියෙනවා. ඕනනම් කායගත සතියෙන් ඕන්න අපිටම ධාතු මනසිකාරය හරහා කරන්න පුළුවන්. නැත්නම් ආනාපාන සතිය හරහා කරන්න පුළුවන්. නැත්නම් ඉරියාපත හරහා කරන්න පුළුවන්. නැත්නම් ඕන වේදනාවන් පසනාවට කියලා වේදනාව හරහා කරන්න පුළුවන්. ඉතින් මේ වගේ ඉතින් කමඨහන් රාශියක් තියෙනවා. ඉතින් මේ කමඨහන් අතරට තවත් එක කමඨහනක් පමණයි මේ පිම්බීම හැකිලිම කියන්නේ. සමන් හිතනවා වාදයක් ඇති කරගන්න නැතුව අපිට අර දැන් අර කෙනෙකුට ඇතැම් වෙලාවට ආනාපාන සතියේ තියෙන අර සූක්ෂම භාවය නිසා ඒක ටිකක් නොවැටෙන්න ඉඩ තියෙනවා. නමුත් එයාට උනත් පිම්බීම හැකිලිම හරි පහසුවෙන් වැටෙනවා. ඒ නිසා එතන පොඩි වාසියක් තියෙනවා. සමහර ලාවට පිම්බීම හැකිලිමෙන් පටන් අරගෙන එතනින් හොඳට හිත හැදුනට පස්සේ එයාට ඕන ආනාපාන සතියට මාරු වෙන්නත් පුළුවන්. ඒ නිසා මේකෙදි එච්චර කියන්නේ අපි අර කෙලින්ම ත්‍රිපිටකයේ පිම්බීම හැකිලිම භවනාව කියලා කමටහනක් දීලා නොතිබුණාට අර ඕන තැනකදී මේක යොදන්න පුළුවන්. ඒකයි තේරුම් ගන්න තියෙන්නේ.
තව ප්‍රශ්නයක් තියෙනවා. ඔව්. බුදුහාඳුර රත්න සූත්‍රයේ සඳහන් වෙලා තියෙනවා සමාධි මානන්තරි කඤ්ඤමාහු සමාධිනා තේන සමෝන විජ්ජති කියලා. ඔව්. ඒකේ අර්ථයේ සමාධිය තරම් උසස් දෙයක් මේ ලෝකේ නැහැ කියන එක. එහෙම තියද්දී සඳහන් කරනවා විපක්ෂණාව සමාධියට වඩා උසස් කියලා.
මෙතෙන්දී ඇත්තම ඒ සමාධි මානන්තරි කඤ්ඤමාහෝ කියන එක නිකන් සමාධියක් නෙමෙයි. ඒ කතා කරන්නේ කෙලින්ම අරහත් ඵල සමාධියක් වගේ අතිම ශ්‍රේෂ්ඨ සමාධියක් ගැන එතන කතා කරන්නේ. ඒ කියන්නේ රහතන් වහන්සේ කෙනෙක්ගේ අරහත් ඵල සමාධිය කියන එක අකෝප්‍යයි කියනවනේ. කිසිසේත්ම මරණයේදීවත් කම්පා වෙන්නේ නැහැ. අකුප්පා චේතෝ විමුක්තියක් කියලා කියනවනේ. අන්නේ බඳු ස්වභාවය තමයි බුදුරජාණන් වහන්සේ ඒ කියන්නේ ධර්මයේ තියෙන ශ්‍රේෂ්ඨතම මට්ටම් ටික තමයි මේ සතන සූත්‍රයේදී මතු කරලා දෙන්නේ. එතෙන්දී කතා කරන ඒ සමාධිය ඒ කියන අරහත් ඵල සමාධිය වගේ අකුප්පා චේතෝ විමුක්තියකුයි සාමාන්‍ය නිකන් අපි හදාගත්ත මේ අරමුණක් හොඳට බලා ගැනීම සඳහා වමනා කරන්නේ අපිටම උපචාර සමාධියකුයි අතර ලොකු පරතරයක් තියෙනවා. ඒ අපි කතා කරන මේ උපචාර සමාධිය කියන එක මේ වැඩේ ගැනීම සඳහා හදාගත්ත මූලික සුදුසුකමක් පමණයි. එතන අපි රැඳිලා ඉන්න අවශ්‍ය නැහැ. ඒ මූලික සුදුසුකම පාවිච්චි කළා තව මේ විපස්සනාව සඳහා එක පාදක කරගන්න තියෙනවා. විපස්සනාව සඳහා වමනා කරන මේ හැකියාවක් පමණයි මේ සමාධියේ තියෙන්නේ. අපිටම දැන් අපි උත්සාහත් වෙලා ආනාපාන සතිය වඩලා හිතේ සමාධියක් ඇති කරගත්තා. දැන් ඔන්න හිත තියෙනවා නිකන් නාසිකාග්‍රේම හිත තියෙනවා. දැන් ඒ කියන්නේ හිත ටිකක් හිතේ දැන් මේ දමණයීමක් වෙලානේ. හිත දැන් සමාධිමත් වෙලානේ. ඉතින් ඕක පාවිච්චි කරන්න පුළුවන් විපස්සනාව සඳහා. මොකද අපිට විපස්සනාවකදී හොඳට අරමුණක් තුළට හිත ලං කරගෙන හිත සමාධිමත් කරගෙන ඒ අරමුණේ තියෙන නිරන්තර වෙනස් වීම ස්වභාවය නිරන්තර යාගේ හැසිරීම නිරීක්ෂණය කරන්න අවශ්‍යයි. ඉතින් ඒකට හිතේ සමාධියක් අවශ්‍ය වෙනවානේ. ඉතින් ඒ සමාධිය කියන එක මේ විපස්සනාව සඳහා වමනා කරන මූලික සුදුසුකම පමණයි.
තව ප්‍රශ්නයක් තියෙනවා මේක දැනගන්න පොඩ්ඩක්. අර අනුරුද්ධ සූත්‍රයේ බුදුහාමුදුරුව දේශනා කළා තියෙන්නේ ගොඩක් කලාවට මේ අර කාරණා 8 කියලා අවසානයේ උන්වහන්සේ ධ්‍යාන ගැන කතා කරනවා. ප්‍රථම ධ්‍යාන ද්විතිය අධ්‍යයන, තတိ අධ්‍යයන, චතුත් අධ්‍යයන කියලා ඊට පස්සේ අවසාන වශයෙන් නේව සංඥායතන, නා සංඥායතන ගැන එහෙම ක්‍රමයක් සඳහන් වෙනවා. නමුත් කුඩස් සූත්‍රවල ඒ ක්‍රමය තමයි සඳහන් වෙන්නේ. විපස්සනාව ගැන එහෙම සූත්‍රවල සඳහන් වෙනවා කියන කාරණාව
අනුරුද්ධ සූත්‍රයේදී ධ්‍යාන 8 ගැන
ධ්‍යාන ගැන තමයි සඳහන් වෙන්නේ.
يعني දැන් අස්මු කියන්නේ يعني ධ්‍යාන 8 ගැන සඳහන් කරලා ඊළඟට බුදුරජාණන් වහන්සේ මොකද්ද කියන්නේ?
ඊට පස්සේ නිවන ගැන තමයි
කියන්නේ. නෝ ඇත්තටම කියන්නේ විවිධාකාර උපක්‍රම තියෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ ක්‍රම හතරක් පෙන්වනවානේ. සමත පුබ්බංගම විපස්සනා කියලා එක ක්‍රමයක් පෙන්වනවා. ඒ කියන්නේ සමතයක් හොඳට වඩලා ඒ සමතය පාදක කරගෙන විපස්සනා වඩන්න පුළුවන් කියලා පෙන්වනවා. ඊළඟට විපස්සනා පුබ්බංගම සමත කියලා පෙන්වනවා. විපස්සනාවක් මුලින් දියුණු කළා අවශ්‍ය නම් සමත දියුණු කරන්නත් පුළුවන්. අර යුගනද්ද කියලා මේ සමතයයි විපස්සනා දෙක නිකන් සමාන්තරව ගෙනින ප්‍රමේයකුත් පෙන්වනවා. තවත් ක්‍රමයක් කියනවා ඔය ධම්ම උද්දච්ච විද්‍යහිත මානස කියලා තවත් ක්‍රමයකුත් පෙන්වනවා. ඒ නිසා මේ විවිධාකාර ක්‍රම තියෙනවා. ඒ නිසා ධාන වඩලා ධානයෙන් එළියට ඇවිල්ලා ධානයේදී අපි ලැබපු ඒ යම් වේදනා ස්වභාවයන් ඒ ලැබිච්ච යම්සේ අත්දැකීමක් විපස්සනාවට පාදක කර ගැනීම කියන එකත් එක ක්‍රමයක්. ඒ නිසා මම හිතන්නේ පැටලිල්ලක් නැහැ. ඒ කියන්නේ බුදුරජාන් වහන්සේ විවිධ උපක්‍රම පෙන්ලා දීලා තියෙනවා. ඉතින් අපි බලන්න ඕනේ මට හරියන්නේ මොකද්ද? එකක් එක ක්‍රමයක් හොඳට භාවිතා කරගෙන ගිහිල්ලා, ඒ කියන්නේ ඒ ක්‍රමය මම ප්‍රගුණ කරන්නයි තියෙන්නේ. විවිධ උපක්‍රම තියෙනවා. විවිධාකාරකම තහන් තියෙනවා. හොඳ එහෙනම් වෙන විශේෂ ප්‍රශ්නයක් නැත්තම් එහෙනම් අපි අදට ධර්ම සාකච්ඡාව අවසන් කරමු. එහෙනම් අපි නැවතත් සවස 5ට ධර්මදේශන වාරයත් සමග මුණ ගැහෙනවා. සීල දනාටම තෙරුවන් සරණයි.